කෙලෙස් දුරු කරන්න ආශ්‍රව දුරු කරන්න. එතකොට ආශ්‍රව වල තියෙනවා අනුසය ධර්ම කියලා. අනුසය කියන්නේ යටපත් වෙලා තියෙන. ඒ කියන්නේ ඒවා තියෙනවා කියලා අපි දන්නේ නැහැ. තරහ යෑමේ හැකිය. දැන් තරහ නැහැ. ඒකට අපි දන්නේ නැහැ දැන්. තරහ අපේ තරහ නැහැ කියලා කියනවා නේ. අනේ මගේ නම් කිසිම ලෝභයක් නැහැ කියලා කියනවා. කිව්වට අර නිදාගෙන ඉන්නවා ඇතුලේ. ඒ කට්ටිය දැන් නිදි. මතු වෙලා නැහැ. අනේ ඒ කතිය තමයි අනුසය කියන්නේ. එතකොට කෙලෙස් වලට තමයි අපි මේ කතා කරන්නේ. ආශ්‍රව දුරු කරන්න ඕන දේවල් ගැන තමයි අපි කතා කරන්නේ. ඒවා දැන් හැංගිලා ඉඳගෙන ඉන්න. ඒකට ඒ අකුසල ධර්ම ගැන තමයි අනුසය විදිහට කතා කරන්නේ. හරි. ඒකට ලෝභ, දේශ, මෝහ තමයි විශේෂයෙන් තියෙන්නේ. ඒකට අලෝභය කියන එක එක අකුසලයක් නෙමෙයි, කෙලෙසක් නෙමෙයි. ඒවා ජීව හැංගිලා තිබුණාට කෙසේ ගැටලුවන්නේ. ඒවා හැංගිලා තියෙන එක තමයි ප්‍රශ්නේ. මතු වෙන්නේ. ඒ මතු වෙන්න බලන්නෙම අර අකුසල. අකුසල පැත්තේට අනුසය කියලා වචනයක් කියෙදෙන්නේ. ආගන්සේ පටිගන්සේ අවිද්‍යන්සේ ඔකේ තියෙනවා. දැන් අනුසය ධර්ම වෙනම තියෙනවා. දිට්ඨා දිට්ඨාන්සේ කියලා තියෙනවා. ඒ දිට්ඨියේ අනුසය අවිද්‍යන්සේ ඔකේ තියෙනවා. අනුසය ධර්ම කෙනෙකුට දකින්න අමාරු. ප්‍රඥාව තුලින්ම තමයි අනුසය දකින්න. මෙයා හැංගිලා ඉන්නවා, නිදාගෙන ඉන්නවා කියලා දකින්න සාමාන්‍ය මනසකින් දකින්න බෑ. ප්‍රඥාව තුලින්මයි දකින්න ඕන. දැන් නැති වුණාට මේ මතුවෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා. එහෙම දැක්කොත් තමයි එයාවත් දුරු කරන්න පුළුවන්. අකර සවචන තුනකින් තියෙන අර පරිත්‍යාන විතික්කම තරහ යන එක හිත ඇතුලෙන් මතු වෙන්නත් පුළුවන්. ඊළඟට මතු වෙලා හිතෙන් විතරක් තරහ අරන් එළියට වෙන්නත් නැතුව ඉන්නත් පුළුවන් නේද? ඊළඟට ඒක පිට කරන්න පුළුවන් එක්ක වචනෙන් නැත්නම් කයි. හැඟවිලා තියෙන එක තියනා කියලා දන්න. ඒ මත්තම තමයි අනුසය කියන්නේ. කියන්නේ නිදා. ඒක තියනවා කියලා අඳුර ගන්න බෑ. ඔය ඉතින් අනුසය ධර්මවල වෙනස තමයි ඕක. සමහර විට දැන් අපි ගොඩක් සමත භාවනා කරන අයට සිද්ධ වෙන දෙයක්. සමත භාවනාවෙන් දැන් කෙලෙස් යටපත් වෙනවනේ. ඒවා මතු වෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ යටපත් වෙලා තියෙනවා. දැන් නිකමට හිතන්න දැන් මාස 3ක් විතර කිසිම තරහක් ගියේ නැහැ. දැන් මාස 6ක් විතර පොඩි තරහක්වත් ආවේ නැහැ. දැන් එහෙම වෙනකොට එයාට හිතෙනවා දැන් මගේ ද්වේෂ ගති මුකුත් නැහැ, තරහ යන්නේම නැහැ කියලා. ඒක එහෙමම නැති වෙලා කියලා. ඒ භාවනා කරන එක වෙන දෙයක් මේක. ඒ වගේ ඇලීම් පැත්තක් නැති වෙන්න පුළුවන්. ඇලීම් ගැටීම් එන්නේ නැහැ. එතකොට හිතෙනවා ඉතින් මේ භාවනා කරන තැන්වලින් කියනවා ඉතින් දැන් හරි දියුණුවේ මාර්ගඵල ලැබලා අර කලින් එකයි කියලා. ඉතින් එහෙම දැනෙනවා. ඉතින් තරහ යන්නේත් නැහැ. ඇලීම් පැත්ත රාගානුසේ ඒව මතුවෙන්නේත් නැහැ. රාග සිතුවිලිවත් එන්නේ නැහැ. තරහ සිතුවිල්ලක්වත් එන්නේ නැහැ. ඉතින් හිතන් ඉන්නවා දැන් හරි හරි දැන් වැඩේ හරි තමයි දැන්. ඒක යන්න පුළුවන් අනාගාමී වෙනකන් හිතෙන්න පුළුවන්. ඒ කියන්නේ ආගදේශ නැහැ නේද? අනාදර සංයෝජන ඒව පල්ලෙ හැන්නේ. කාමරාග පටිග නැහැ දැන්. එතකොට මොකද වෙන්නේ? ඒව නැති වෙන්නේ අනාගාමී. මෙතින් ගැටේක අනුසය කියන එක පේන්නේ නැහැ. ඔව් දැන් එහෙම හිතුණට දැනුණට දැන් ඉතින් හිතාගෙන ඉන්න දැන් මොනවද දිනුනේ කියලා. හැබැයි සමහර විට දැන් ඒ තමන් ඉන්න ස්ථානය අනුව ඉතින් ඒව මතු වෙන්නේ නැහැ. ආරාමයක නැන්නේ කවුරුත් රණ්ඩු වෙන්නේ නැහැ නේද? නේද? සමහර තැන්වල දැන් ආරාමයේ ඉඳන් අල්ල ගන්න ඉන්නේ, ගෙවල් අල්ල ගන්න ඉන්නේ. අල්ලපුවත් නේද? මේ වත්තට කුණු දාන්න ඉන්නේ. සත්වයාවට ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒ ගෙවල් වල ඉන්නකොට නේද සත්වයන්ට බය, කැලේ ඉන්නකොට සත්වයන්ට බය. සත්වයන්ගෙන් කරදර නෑ. ඉතින් දැන් තරහ යන්න හේතුවක් නෑ. දානෙත් ඉතින් වැඩි ආසාවක් නෑ නේ. ඉතින් එක වේලක් වැළඳුවාම ඇති. ඒක හම්බ වෙනවා. එතකොට ඉතින් තරහ ගන්න දෙයක්වත් නෑ. කවුරුත් ඇවිල්ලා බනින්නෙත් නෑ. ඈ? ලෝභ කරන්න දෙයක්වත් නෑ ඉතින්. මේ හම්බ වෙන විදිහට ඉන්නවා. දැන් ඔහොම ඉන්නකොට හිතෙනවා දැන් ඉතින් මගේ ඇලීම් ගැටි නෑ. තේරෙනවා දැන් ධර්මයට අනුව නම් ඇලින් ගැටින් නැති වෙන්න තුනී වෙන්නේ සකෘදාගාමි සම්පූර්ණයෙන් නැති වෙන්නේ අනාගාමි. මේක කාලයක් තියෙන්න පුළුවන්. දවසක් දෙකක් නෙමෙයි. අපේ අය නම් දවසක් දෙකක් හිටියත් ඇති. එහෙම නෙමෙයි මේක. මාස ගාණක් අවුරුද්දක් විතර හිටියද යන්න කිසිම ඒ කියන්නේ Tamandම පේනවා දැන් ඇලීමක් ගැටීමක් පතු වෙලා නැහැ. භාවනාත් කරනවානේ හොඳට සමහර වෙලාවට ධාන එහෙමත් වඩනවා. ඒ කාලේට තමයි එහෙම වෙන්නේ. සමාධි ධාන උපරිමයට තියෙනවා සිහියක් තියෙනවා. හරි. මොකද ඒව තුලින් කෙලස් යටපත් වෙනවා. පිට ගොඩක් දිනු වෙනවා. ඔහොම ඉතින් තමන්ටත් හිතෙනවා සමහර වෙලාවට ඉතින් මේක තව කෙනෙකුට ඉතින් උදව්වක් වශයෙන් කියන්නත් පුළුවන් මෙහෙම තත්ත්වයක් තියෙනවා මෙහෙම කරන්න කියලා. සත්‍ය දැනගෙන හෝ නොදැන හෝ පෙන්වන්නත් පුළුවන් දැන් මම මේ තත්ත්වෙ කියලා. ඒ කාලෙට එහෙම හිතන දේවල්ම තමයි ඉතින් සිද්ධ වෙන්නේ. ස්වභාව ධර්මේ පවා වෙනස් වෙනවා. සමහර විට තමන් හිතන දේ වෙනවා. මහා වැස්සක් වහිනවා මට දැන් ඔන්න තව විනාඩි 10කින් යන්න තියෙනවා කියලා ඉන්නකොට හරියට විනාඩි 10 යනකොට වැස්ස පායයි. මොකද ඒක සිද්ධ වෙනවා. ඒ හිතනවා මේ මගේ ධර්ම ශක්තිය. මාර්ගඵල ශක්තිය කියලා හිතනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙනවා. ඔහොම ඉඳලා ඉතින් ඔන්න ආයේ මාස 6ක් විතර ගිහිල්ලා සමහර විට දැන් එතන එයට ආවා කියන්නේ. මම ගෙදර ඇවිල්ලා. ඒ ඇවිල්ලත් එකපාරට මතු වෙන්නේ නැහැ. ඉතින් ටිකක් කල් ඉන්නකොට මුලින් මුලින් ගණන් ගන්නෑ. ටිකක් කල් ඉන්නකොට දන්නේම නැතුව මෙයාට කොච්චර කිව්වත් වැඩක් නැහැ නේ. මේ වැරද්දමයි කරන්නේ. කියලා පොඩ පොඩ ඔන්න මතු වෙන්න ගන්නවා දැන් ආපහු. අර නැති ඒවා ටික ටික එනවා. නේ එතකොට දවසක පේනවා නුවණින් බලන කෙනාට තමයි ඒකක් පේන්නේ මේ මේ නැහැ කියලා හිතුවට වෙන මේ තියනවා නේ මේ තරහ යනවා ඇලිම එනවා නේ එහෙම වෙන්නේ මොකද ඒක ධර්මතාවයක් රණුසේ විදිහට හැංගිලා යටපත් වෙලා තිබුණ දේවල් ඔන්න මතුවෙන්න පටන් ගන්නවා ඒ අවස්ථාව යෙදෙන කොටයි මතුවේ තරහ යන අවස්ථාව යෙදෙන කොට තමයි තරහ මතුවේ ඔව් ඉතින් ඔතන දැන් ඒ අවස්ථාවේදී හරි Taman තේරුම් ගන්න ශක්තිය තියෙනවා නම් දැන් එහෙම හිතන් හිටියට තාම මේවා තියෙනවා නේ මතු වෙන ගතිය තියෙනවා කියලා දකින්න නොවන පිහිටියොත් ධර්මයේ දන්න කෙනාට පුළුවන් හරියට ධර්මයේ අහලා දැනගෙන තියෙන කෙනාට පුළුවන් තේ වෙනකොට ගොඩක් වෙලාවට වෙන්නේ දැන් අනිත් අයට කියලා මම සෝවාන් මත්තම් අංගෝලා තියෙන. දැන් හිතින් දැන් මූණ දෙන්න බෑ. සමහර වෙලාවට කට්ටි ඇවිල්ලා වඳිනවා, ගරු කරනවා, ආරෝ මෙහෙම දෙනවා. නේද? දැන් ඉතින් කොහොමද වෙන්නන්නේ දැන් ආයි? හිතන් හිටියට ආයි මේවා කියනවා. කියලා දැන් පෙන්නන්න බෑ. ඒක කෙනෙකුට මේක මේ කියන්නේ විහිළුවට නෙමෙයි කියන්නේ මේක ඒ වෙලාවට දරා ගන්න බැරි මානසික මට්ටමක් එන්න පුළුවන්. සමහර විට මානසික රෝග මට්ටමට යනවා. නෑ ඒක අඳුර ගන්න කෙනා දැන් දන්නවා තාම මේගොල්ලෝ මේ යටපත් වෙලා හිටියට මෙන්න ඉන්නවා. තව මට කරන්න දේවල් තියෙනවා. يعني ධර්මයේ තව වඩන්න දේවල් තියෙනවා. ඔව් හොඳ පැත්ත තමයි ගොඩක් වෙන්නේ මේක එකපාරට නරක පැත්ත ඉන්නේ නැහැ. ඒ වුණාට Taman දක්ෂ නොවුනොත් ඒවා එනකොට අඳුර ගන්න. ඔව් හිතන් හිටියට ඔන්න තියෙනවා අනුසය ටික. මේක ඉවරයක් කරලා නැහැ. හ්ම්. එතකොට අනිත් අයට ආයෙ පෙන්වන්න ගිහිල්ලා හරියන්නේ නැහැ මම මේ මෙහෙම දිනුයි කියලා. Taman ආවපහු ඉතින් අර හදාගත්තු මානය කඩා ගන්නවා.
හේන මානය.
හීන මානය නේ අනිත් පැත්තේ මානය. හීන මානය කියන්නේ තමන් පහත් කරලා හිතන එක. අභිමානය. මං උසස් මං භාවනා කරලා තියෙනවා. මගේ කෙලෙස් නේ. අනිත් අයට වඩා මං උසස්. අභිමානය. සෙය්‍යමානය. එතකොට ඒ කෙලෙස් අඳුර ගන්න පුළුවන් ධර්මයේ දන්න කෙනාට. දන්න කෙනා නුවණක් තියෙන්නත් ඕන. එක්කෝ සමහර විට තව කෙනෙක් උදව්වට එනවා ඒ වෙලාවට පෙන්නලා දෙන්න. මානෑ වැඩි කෙනාට ඒක පෙන්නලා දෙන්න බෑ.
බාර ගන්න
ගමන්. එයා කවුද මට කියන්නේ? එයා මං වගේ භාවනා කරලා තියෙනවා. එයා මේ ගෙදර ඉඳන් මේවා කරලා මට කියා දෙන්නේ. මං මෙච්චර කාලයක් මේවා කරලා නැවගෙන මගේ අත්දැකීම් එහාට නැහැ කියලා ඒ හිත ඇතුලින්ම තියෙනවා. ඒ මානෙ නිසාම අර කවුරු හරි කාරුණිකව දෙන උපදෙස් තේරුම් ගන්න ශක්තිය නැහැ. මෙයා මේ මට මේ අපහාස කරන්න එන්නේ හැරි මොකක් හරි එහෙම මේ උදව්වක් කරන්න නෙමෙයි එන්නේ මගේ වැරදි හොයන්න එනවා. කියලා අනිත් පැත්තට ගන්නවා. ඒ ඔවා නැහැ. ඒවා මෙහෙමනේ දැන් අකුසල ධර්ම දකිනකොට තමන් දක්ෂ වෙන්න ඕන කුසලේ පැත්තේ වැඩි දියුණු කරනවා කියන්නේ අකුසලේ යටපත් කරනවා කියන්නේ. තේරෙනවා? කුසල දකින්නකොට ඒකට විරුද්ධ ප්‍රතිපක්ෂ කුසල ධර්මවල යෙදෙනවා. ඒ නුවණ තියෙන ධර්මය දන්න කෙනාට තමයි ඒක කරන්න පුළුවන්. නැත්නම් අර අකුසල ධර්ම වෙනකොට ඒවා වැඩි කරන විදිහටම තමයි
හිත
ඇයි දැන් මේවා මතු වෙනකොට අනිත් අයගෙන් වහන්න ඕන, හංගන්න ඕන. ඉතින් බොරු කරන්න වෙනවා. බොරු කියන්න. මොකද වෙන්නේ දැන් අකුසල් තව තව වැඩි කරගන්න. ඒවා Taman නොදැනම ඉතින් වෙන්නේ ටිකෙන් ටික. නේ. ඔවයි පරික්ෂන් යන ගොඩාක් තැන් තියෙනවා. ඒකයි මේ ධර්මය අහලා තේරුම් ගන්නම ඕන. තමන් කොච්චර හිතන් හිටියත් හරි මං දැන් සෝවාන් වෙලා තමයි ඉන්නේ. මගේ සක්කාය දිට්ඨිය නැහැ. එහෙම හිතන් හිටියට ඒකේ මේ කොච්චර කවුරු හරි කියලා තියෙනවා, මගේ ගුරුවරයා කියලා තියෙනවා සෝවාන් කියලා. ඈ මම භාවනා කරලා මෙහෙම දැනිලා තියෙනවා. මේ මේක තමයි සක්කාය දිට්ඨිය නැති වීම. එහෙම ඒක අත්දැකීම් ඇති. අත්දැකීම් තිබුණට කමන්නේ නැහැ. ඔක මෙහෙම හිතන්න. හරි. සෝවන් වෙලා නම් හොඳයි. හරි. එහෙනම් ගැටලුවක් නැහැ. හැබැයි බැරි වෙලාවත් උතන මොකක් හරි අඩුවක් තිබුණොත් එහෙම
ආයෙම තියෙනවා.
ඒ හිතන් ඉන්නේ අඩුවක් තිබුණත් එහෙම හරි භයානක තත්වයකට නේද වැටිලා තියෙන්නේ. ඇයි භයානකයි කියන්නේ? Taman sakkaya dikkhi නැති කරන්න උත්සාහ කරන්නේ, ධර්මය හොයන්නේ. මේ ධර්මයක් තියෙන එකේ ප්‍රයෝජනය ගන්න. නේද? sakkaya dikkhi නැති වෙලා නම් හොඳයි. බැරි වෙලාවත් එහෙම නොවුනොත් මේ ජීවිතේ ගෙවිලා ගියොත් එහෙම මේක නෑ කියලා හිතාගෙන ඉන්න ධර්මයේ හැසිරෙන්නේ මේ නැති කරගන්නේ ක්ෂණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය කියන එක දන්නවනේ නේ? මොකද්ද? මනස ජීවිතයක් ලැබිලා තියෙනවා. ධර්මය අහන්න ලැබිලා තියෙනවා. නේද? බුද්ධෝත්පාද කාලේ ඉඳලා ධර්මය අහන්න ලැබිලා තියෙනවා ක්ෂණ සම්පත්තිය. මතක තියාගන්න ඔය ක්ෂණ සම්පත්තියක් ආයෙ ලැබෙන්නේ නැහැ. කියනකොට අපය වෙනවා. ඊළඟ ජීවිතේනේ කරගන්න හදන. මේ ලැබෙන්නේ නැහැ කියන්නේ හේතුව ඇතුව. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒවා අපි අහලා තියෙනවනේ නේද? එකක් මනුෂ්‍ය ජීවිතයක් ලබා ගන්න කොච්චර අමාරුද? මොකද්ද උපමාව? කණකැස්බෑව වියදුරෙන් අහල දකිනා වගේ තරම් අමාරුයි කියලා බුදුහාමුදුරුවෝ ඒ උපමාව දීලා තියෙනවා. අපි කියපු එක නෙමෙයි. බුදුහාමුදුරුවෝ ගැන ටිකක් හරි ශ්‍රද්ධාවක් තියෙනවා නම් මෙච්චර අමාරුවෙන් මේ මනුස්ස ජීවිතයක් ලැබුණේ ආයේ ඔය වගේ මනුස්ස ජීවිතයක් ලැබෙන්න තියෙන chance එක කොච්චර අඩුද කියන එක හිතා ගන්න. දහමක් අහලා නුවණින් ඉතරගෙනාට විතරයි ඔබ පුළුවන්. ඇයි හිතන් ඉන්නේ නැහැ? ඊළඟ සැරේ ඉතින් අපි කරන පින්කම් වල හැටියට ආයේ ඉතින් දුගති වල යන්න පුළුවන්ද? මෙච්චර මේ හැමදාම හැමදා තියෙන භාවනාවට එනවා. ඔව් මේක කරනවා. නේද? අනිත් අය කොහේ යන්න ඕනද එහෙම උනේ? ඒකට අපි හරි කියලා හිතෙන. ඔක මතක තියාගන්න. තනිකර මුලා. බුද්ධ දේශනාව මනුෂ්‍ය ජීවිතය ලැබෙන එක අනකස් බව වියස දුරෙන් අහස දකින්න වගේ දුර්ලභය. ඊළඟ ඔය වගේ තැන් තියෙනවා. ඊළඟට අර හැම තිස්සෙම ගන්න උපමාව. මිය පොත්තට පස් ටිකක් කරගෙන මෙතන තියෙන පස් කැට ප්‍රමාණයද මහා පොළොවේ පස් කැට ප්‍රමාණයද වැඩි? ඒක කෙනෙකුට වුණ මොඩේකට තේරෙනව නේද? මිය පොත්තේ තියෙන පස් කැට ප්‍රමාණය අඩුයි කියලා නේද? ඒ ටික වුණනම් ගණින්නත් පුළුවන්. පොළවේ තියෙන ඒවා ගණින්න පුළුවන්ද? පොළවේ කොහොම වෙතත් මේ මිදුලේ තියෙන වැලි කැට ටික ගණින්න පුළුවන්ද? මේ පොත්තේ ටික නම් අමාරුවෙන් හරි ගණින්න පුළුවන් නේද? මිදුලේ තියෙන ටික ගණින්න කිව්වොත් මහ පොළව පැත්තකින් තියන්නකො. මිය පොත්තට ගත්තු ටිකද මිදුලේ තියෙන වැලි කැට ටිකද වැඩි? මිදුලේ. අපිට මහ පොළොව කියන එක හිතා ගන්නවත් බැහැ. මිදුලේ තියෙන වැලිකඩ ගන්නවත් හිතා ගන්න බැරි කොහොමද නේද? එතකොට හිතා ගන්න පුළුවන් මේ කොච්චර සුළු ප්‍රමාණයක්ද? එතකොට සුගතියක ඉඳලා නැවත සුගතිගාමී වෙන්නේ මෙන්න මෙච්චර සුළු ප්‍රමාණයක්. අනිත් මහ පොළොව වගේ ප්‍රමාණයක් කියන්නේ
දුගති.
සුගති ඒක දිලා ඉන්න අයගෙන් නැවත සුගතියක උපදින්නේ මෙන්න මෙච්චර සුළු ප්‍රමාණයක්. මේ ඉන්න අයගෙන් අර මහ පොළොවේ පස්කට ප්‍රමාණයේ වගේ ප්‍රමාණයක් කියන්නේ
දුගති.
ඔකත් මට බලන්න එපා ඕටිවා කියලා. නා බුද්ධ දේශනා නේද? බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් ඇත්ත ඇති හැටි දැකලමයි යෝග කියන්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ ගැන පොඩ්ඩක් හරි ශ්‍රද්ධාවක් තියනවා නම් හිතන්නේ මං ඊළඟ දරෙත් මිනිස්සෙක් වෙයි කියලා. මේ උපමා දෙක විතරක් හිතුවා. නේද? එහෙම වෙනව නම් වෙන්නේ අර බොහෝම කලාතුරකින් වෙන්න පුළුවන්. මනුස්සයෙ හිතයල්ල වනේ. නේද? එක පැත්තකින් කන කැස්බෑව වියසිරෙන් අහනවා කියන එක කොච්චර කලාතුරකින් වෙනද? අන්න ඒ වගේ කලාතුරකින් වෙන එක තමයි මනුස්සයෙ හිතයල්ල වනේ. තව පැත්තකින් කියනවා මේ සුගතියක ඉන්න කෙනෙක් ආයේ සුගතිගාමි වෙන්නෙත් මෙන්න මේ වගේ සුළු ප්‍රමාණ. නේද? මොහොමතියෙද්දි අපිට තව අවස්ථාවක් ලැබෙයිද කියන එක නුවණින් හිතලා බලන්න. ධර්මය ගැන හොයන ඕන කෙනෙකුට ඔක බොහොම සරල දෙයක් වටහා ගන්න. හිතන්නේ නැති එක වෙනම කතාවක්. දැන්වත් හිතලා බලන්න. ඒකට මේ ක්ෂණ සම්පත්තියේ වටිනකම අපිට තේරෙන්නේ.
ඒකට හේතුව හිතේ වේගේ වැඩිකම නේද?
හේතු ගොඩක් තියෙනවා. අපේ තියෙන කෙලෙස් තමයි ප්‍රධාන හේතුව. එතකොට දැන් එතන මම භයානකකම පෙන්නේ තමන් දැන් ධර්මය දන්නවා නැත්නම් සෝවාන් වෙලා ඉන්නේ කියලා හිතුවොත් තියෙන භයානක පැත්ත වෙයි. ඒක වෙලා නම් ප්‍රශ්නයක් නෑ. පරි වෙලාවත් වෙලා නැත්නම් කොච්චර භයානක තත්ත්වයකද ආයේ ධර්මයක් අහන්න පවා නොලැබෙන්න පුළුවන්. කල්පගාන. නේද? එතකොට අපි බලන්න ඕන සෝවාන් වුණත් කමන්නේ නැතත් කමන්නේ තව ටිකක් නුවණින් මේ බුදුදහම හොයලා බලන්න. හොයන්න. එතකොට අපිට දැනට අහු වෙලා නැත්නම් දැනට සම්මාදිට්ඨිය පහළ වෙලා නැත්නම් අඩු ගානේ ඒක පහළ කරගන්න හදාගන්න අවස්ථාවක් තියෙනවා. නේද? එතකොට නුවණින් හොයන්න උත්සාහ කරනවා. නුවණින් හොයනවා කියන්නේ කවුරුවත් කියන එක පිළිගන්නවා නෙවෙයි. පිළි නොගන්නවත් නෙවෙයි. කවුරු හරි කියන දේ තමන්ගේ නුවණින් බලන්න පුළුවන් ධර්මයට ගැලපෙනවා.
ධර්මයට දාලා බලන්න.
ධර්මයට දාන එකත් ලේසි නෑ. මොකද ධර්මය කියලා හිතාගෙන ඉන්නේ වෙන එකක් නේ. එහෙනම් තමයි මොනින් නැත නැත විනස විනස බලන්න ඕන. මෙච්චර කල් හිතාගෙන හිටිය එක හරිද? මෙයා කියපු හින්දා පිළි අරන් හිටියා මේක හරිද කියන එක හාර හොයන්න ඕනේ. මේක ධර්මයට ගලපන්න පුළුවන්. මොකද වචන ටික අපිට ඉතුරු වෙලා තියෙනවා ත්‍රිපිටකේ. ඒ තේරුම කොහොමද? අවබෝධේ වෙනස් වෙන්න පුළුවන්. ඒ හින්දාමයි ප්‍රශ්න තියෙන්නේ. මොකද එක්කෙනෙක්වත් මම දන්න තරමින් දේශනා කරන්නේ නැහැ මේක බුදුදහම නෙවෙයි කියලා. මේකමයි බුදුදහම කියලා තමයි ස්වාමීන් වහන්සේලා ඉන්න පුළුවන්, ගිහි අය ඉන්න පුළුවන් කෙනෙක් දේශනා කරන්නේ ධර්මයට අදාළව එයා තේරුම් ගත්ත විදිහ තමයි කියන්නේ. එහෙනම් තමයි මේ අපට ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ කවුද හරි ඒ එතන දකින්න පුළුවන් එක විදිහක් තමයි මම විතරයි බුද්ධ දේශනාව දේශනා කරන්නේ මෙතන විතරයි බුදුදහම තියෙන්නේ අනිත් පැන්වල නෑ කියලා කෙනෙක් කියනා නම් එතනම ටිකක් නුවණින් හොයලා බලන එක හොඳයි. මෙතන විතරයි මේක තමයි නිර්මල බුදුදහම කියලා තමයි කියන්නේ. එහෙම කියන ඒවත් එක එක මත අහන්න ලැබෙනවා. කෙනෙක් එහෙම කියනවා නම් එතනම ඉතින් යම්කිසි අඩුවක් තියෙනවා. ඒකෙන් කියන්නේ කියන කොහොම අයින් කරන්න එහෙම නෙමෙයි. නුවණින් බලන්න. කියපු පළියට පිළිගන්න යන්නේ නැහැ. කියන දේ ඊළඟට Taman දක්ෂ වෙන්න ඕනේ. ධර්මයට ගලපලා මේකද මේ කියන්නේ කියන්නේ. නේද? ඒ අපි දැන් ඔය අපිට අහලා අහලා පුරුදු වෙලා පුරුදු වෙලා අපි හිතාගෙන ඉන්නවා මෙන්න මේක තමයි හරිය. මේ ඉවයින් ගැලවෙන එකත් ලේසි නෑ. බුදුදහම මොකක්ද කියලා හොයනකොට මේ දාපිට හරි අමාරුයි අපේ ඔළුවේ තියෙන ටික අයින් කරලා දහම විරුතව බලන්න හරි අමාරුයි. අපි ගුරු වෙලා තියෙන මේ ඔළුවේ තියෙන දැනට තියෙන අදහස් ටිකටම කොහොම හරි ගලප ගන්න හදන්න. ඔය හින්දාමයි මේ ධර්මයේ දකින්න බැරි වෙලා තියෙන්නේ. ඒ වයිදි සාමාන්‍යයෙන් අහන්න ලැබෙන සාමාන්‍යයෙන් කියවහන් කලාතුරකින් අහන්න ලැබෙන ටිකක් වයිදි. සමහරුන්ට ආරණ්‍යවල දේශනා එහෙම කලාතුරකින් අහන්න ලැබෙන්නේ. ඒවත් එක්ක මං කියන්නේ ඒවත් පොදුවේ දාලා බලන්න ඕන. කියනකොටම සමහර විට අර වෙනසක් තියෙන හින්දා ඉතින් හිතෙනවා ඒකන තමයි ඇත්ත තියෙන්නේ කියලා. ඒකට ඒකත් ආයේ නොවනින් බලන්න වෙනසක් ඕන. නාම රූප දෙක ඇත්තෙහි හිටි නොදන්න නිසා පස්සේ කියනවා. ඒ වගේම අහන්න ලැබෙන මම දන්නේ 99%ක් විතර අහන්න ලැබෙන දෙයක් තමයි අපි මේ නැති කරන්න ඕන අපි පටිච්ච සමුප්පාදේ දන්නවනේ නේද? අවිද්‍යාව පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය චාර ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛාස සම්භවං යෝනි කස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. ඔක අහලා තියෙනානේ නේද? අහලා නැත්නම් අහගන්න ඕන. පටිච්ච සමුප්පාදේ ඒ පච්චය ළඟට නිරෝධා කියන පැත්තත් දැනගන්න. අවිජ්ජායත් ඒව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධ සංඛාර නිරෝධා විඥාන නිරෝධ විඥාන නිරෝධා නාම රූප නිරෝධ නාම රූප නිරෝධා සලආත නිරෝධ සලආත නිරෝධා පස්ස නිරෝධ පස්ස නිරෝධා
වේදනා
වේදනා නිරෝධ වේදනා නිරෝධා අන්හා නිරෝධය. මතක මතක තියාගන්නවා. වේදනා නිරෝධා අන්හා නිරෝධය. තණ්හා නිරෝධා උපාදාන නිරෝධ උපාදාන නිරෝධා භව නිරෝධ භව නිරෝධා ජාති නිරෝධ ජාති නිරෝධා ජරා මරණ සෝත පරිදේව දුක්ඛ දෝමන සෝපායස නිරුච්ඡන. ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛං කන්දස්ස නිරෝධෝ හෝති. දුක්ඛන්දරව නිරෝධ වෙන්නේ නැමෙයි. නැහැ. ඔය ටික ගැන ප්‍රශ්නයක් නැහැ නේද? ඕකත් වැරදි කියනවා නම් තමන්ගේ ප්‍රශ්නේ
තියෙනවා.
ඒ ප්‍රශ්නේ නාම රූප විතර දැනගත්තොත් පස්සේ නැති කරගන්න. ඒ අහන ප්‍රශ්නේ මං කිව්වේ දැන් ඔය පටිච්ච සමුප්පාදේ අනුලෝම වශයෙන්මයි ප්‍රතිලෝම වශයෙන්මයි තමයි වෙන්නේ. ඕක වැරදි කිව්වොත් එතෙන් තමන් තමයි වරද්ද වෙන්නේ. අද ඔක බුද්ධ වචන. නේද? බුද්ධ වචන. ඔතන අපි එක එක විදිහට තේරුම් කරන්න ගිහිල්ලා නම් අරද්ද ගන්න පුළුවන්. බුද්ධ දේශනාව ඊටත් වඩා වෙනස් කරන්න ගියොත් එතකොට අන්න ධර්මයට ගලපලා බලන්න. මේකට ගැලපෙනවද මේ කියන්නේ? ඒ තමන්ට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට අඩු ගානේ දැනගන්න ඕන ඔය කියන එකේ මොකක් හරි අඩුවක් තියෙනවා කියලා මේකට ගැලපෙන්නේ නැහැ. ඒක ඔතන දැන් මේක මම හරිද නැද්ද කියන එක නෙමෙයි මම මේ කියන්නේ හොයන්නේ. ධර්මයට ගලපනවා නම් අනිවාර්යෙන් පටිච්ච සමුප්පාදයට ගැලපෙනවා. එතකොට දැන් අපිට අහන්න ලැබෙන දෙයක් තමයි තව ධර්මයේම කියලා තියෙන දුක්ඛ චතුරාර්ය සත්‍ය ගත්තහම දුක්ඛාර්ය සත්‍ය කියලා දෙයක් තියෙනවා සමුදය ආර්ය සත්‍ය දෙයක් කියලා තියෙනවා නේද? දුක කියනකොට අපිට අතන සංකිටේන පංච උපාදාන ස්කන්ධා දුක්ඛා කියනවා නේද? පංච උපාදාන ස්කන්ධය තමයි දුක කියලා ගලපන්න පුළුවන්. ඊළඟට දුකට හේතුව දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියන්නේ මොකද්ද? තණ්හා. කත් දුක්ඛ දේශනා. නේද? ඊළඟට දුක්ඛ නිරෝධය කියලා දෙයක් නිවන කියලා දෙයක් තියෙනවා. දුක්ඛ නිරෝධයේ තණ්හාව තියෙන්න බෑ. තණ්හාව තිබුණොත් ඒක දුක්ඛ නිරෝධ වෙයිද? අශේෂ විරාග නිරෝධා කියලා කියන්නේ හැබැයි තණ්හාවට නෙමෙයි. මොකටද? පටිච්ච සමුප්පාදය. අවිජ්ජායත්තේ අශේෂ විරාග නිරෝධා. ඒ කියන්නේ අවිද්‍යාව. නේ එහෙම වුණොත් අවිද්‍යාව නිසා සංකාර හට ගන්න ඒව හට ගන්න නිරුද්ධ සංකාර නිරුද්ධ නම් විඥාන නිරෝධ සංකාර නිරෝධා විඥාන නිරෝධ එහෙම වෙන්න පුළුවන්ද කියලා අහනකොට ධර්මයට ගලපන්නවා ප්‍රශ්න කරන එකේ වැරද්දක් නැහැ එතකොට මෙතන මෙහෙම වෙන්න පුළුවන්ද කියලා එහෙම ප්‍රශ්න කරන්න ඕනේ. වෙන තැනක වෙන දේශනාවක් තියෙනවා නම් නැත්නම් වෙන කවුරු හරි වෙන දෙයක් කියනවා නම් එතකොට එතන මෙහෙමයි මෙතන මෙහෙමයි වෙන්නේ කොහොමද? ඒක තමයි නුවණින් හොයන්නේ. දැන් අපිට හැබැයි මූලිකව පිළිගන්න ඕන පටිච්ච සමුප්පාදේ චතුරාර්ය සත්‍ය කියලා බුද්ධ දේශනාව. නේද? එතකොට ඔතන දැන් මෙන්න මෙහෙම අදහසක් තමයි ගොඩක් වෙලාවට අහන්නේ. හරි. තණ්හාව නැති වුණා නම් දුක නැහැ. මේක වැරදිද? මේක හරියයි. මොකටද ඒක ගැලපෙන්නේ? ඒක ගැලපෙන්නේ මොන දේශනාවකටද? තණ්හාව නැත්තම් දුක නැති වෙන්න ඕන කියන එක. චතුරාර්ය සත්‍ය දුක්ඛ සත්‍ය සමුදය සත්‍ය තණ්හාව කියලා ඉතින් නිරෝධ සත්‍ය වෙන්නේ තණ්හාව නැති වුණා නම් දුක හට ගන්න විදිහක් නැහැ දුක්ඛ නිරෝධය නේද එතකොට හිතෙනවා දැන් තණ්හාව නැති කළා නම් හරි කියලා නේද දැන් කොතනද තියෙන්නේ තණ්හාව නැති කරන්න කියලා ඒක අපි හිතපු දෙයක්ද බුද්ධ දේශනාව? චතුරාර්ය සත්‍යයේ තියෙනවද තණ්හාව නැති කරන්න කියලා? දුකට හේතුව තණ්හාව කියලා
තියෙනවා.
චතුරාර්ය සත්‍යයේ හතරවෙනි එක මොකද්ද? මාර්ග සත්‍ය මාර්ගයේ තියෙන්නේ මොකටද? නිවන් අවබෝධය. නිවන කියන්නේ දුක්ඛ නිරෝධය නේද? තුන්වෙනි සත්‍ය නේද? ඒ සඳහා මාර්ගය තමයි හතරවෙනි එක කියන්නේ. දැන් හතරවෙනි එක කියන්නේ තණ්හාව නැති කරන්න කියලාද වෙන එකක්ද? මාර්ගය කියලාද තණ්හාව නැති කරන්න කියලා? නෑ, ඒක වෙන කතා ටිකක් තියෙන්නේ. මොනවාද ඒක කියන්නේ? ආර්ය ශ්‍රාන්තික සම්මාදිට්ඨිය සම්මාදිට්ඨි සම්මා සංකප්ප ඔය විදිහට අටක් යනවා නේ එතකොට ඒක බුද්ධ දේශනාව නේද පටලෝගෙන නම් ඉතින් ධර්මයට ගලපන්න කියන්නේ ඒක හදන්නේ තණ්හාව නැති කරන්න නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්නේ තණ්හාව නැති කරන්න හදන්නේ. දැන් ඔක තමයි ධර්මයට ගලපලා බලන්නේ. කවුරු හරි කියපු පළියට පිළිගන්න නැතුව නුවණින් බලන්න. මං කියන හින්දාක් නෙමෙයි. තමන්ගේ නුවණින් ගලපලා බලන්න. ඒකට කෙනෙක් කියනවා නම් තණ්හාව නැති කරන්න තණ්හාව නැති කරන්න. ඔක තමයි අහලා තියෙන්නේ. ඒක මොනවද කරන්නේ? ඒක තණ්හාව නැති කරන්න ඒ කතාව හරි. හරි කියන්නේ තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා. තණ්හාව ඇති වෙන්න මොනවා හරි හේතු තියෙනවා නම් ඒ ටික නැති කරන්න කියලා තියෙනවා නිසා තණ්හාව නැති කරන්න බෑ. ඒක මට අද කියන්නේ හිතන්නේ අර කොහොම වැදගත් ප්‍රශ්නයක් කියලා දැන් අපි. දන් දීලා නැත්නම් අතහැරලා අතහැරලා නේද මේක නැති කරන්න ඕන කියලා ප්‍රශ්න. මොකද අතහරි ඉන්නනේ හදන්නේ. අතහැරලා නිවන් දකින්න කියන එක අපි අහලා තියෙනවා. ඒක හරි බුද්ධ දේශනාවද කියලා දැන්.
අතහැරීම මොනවද පංචස්කන්ධය
අදින්ද? ඔබ අතහරින්න හදන්නේ මොනවද?
ඊදර
තියෙන දේවල් මම. දැන් මම ඇහුවේ ඔයගොල්ලන්ට පුළුවන් ද අපහරින්න? ගොඩක් අයගේ අම්මලා තාත්තලා නැතුව ඇතිනේ. ඉතින් මම ඇහුවේ දරුවෝ ඉන්නා නේද? දරු මොනකරෝ ඉන්නා නේද? පුළුවන් ද අපහරින්න? පුළුවන් ද අපහරින්න? ඇලිම අඩු කරන එක වෙනම එකක්. මම අහන්නේ අපහරින්න
පුළුවන්.
අතාරින්න බැරි නම් නිවන් දකින්න පුළුවන්ද?
බෑ.
ඒක කරන්න බැරි වැඩක් නේ කරන්න. මේක
ධර්මයේ
කියන දේ නේද? දැන් ඔක්කොම අතාරින්න බලාගෙන. ආයේ ගෙදර යන්නේ?
ඔක්කොම ආපහු වල්ල ගන්න බලා.
අතහැරපු ටික අල්ල ගන්න බලා. මෙතෙන්ට ඉන්නේ අතාරින්න බලා. ඒ දැන් නිවන් දකින්න අතාරින්න ඕන කියලා මේ හිතන් ඉන්නේ. මේ හිතාගෙන එනවා. ආපහු ගිහිල්ලා ආයි අල්ල ගන්න.
ගෙදර
ගියයි. ඒ කියන්නේ නිවනක් නැහැ ගෙදරත්.
මම කන්නේ ඉන්නේ නැටි අන්න අල්ල ගන්න. ගෙදර ගියයි.
නෑ ඔය කවුද කියලා තියෙන්නේ දැන් අතාරින්න ඕන නිවන් දකින්න. හොයන්න කොහෙද ධර්මයේ කියලා තියෙන්නේ? මෙක්කම්ම කියලා වචනයක් තියෙනවා. ඒ දැන් දුරු දරුවා අම්මා තාත්තා අතාරින්න ඊට පස්සේ තමයි නිවන හම්බ වෙන්නේ කියලා තියෙනවා.
එහෙම
කියලා නෑ. අනිත් ටික තමයි අතාරින්න කියලා තියෙන්නේ. හම්බ කරගෙන තියෙන ටික අතාරින්න. එහෙමද? මේකනේ දාන දෙන්නේ. අපිත් ළඟදී දානයක් දුන්න කට්ටිය ගිහිල්ලා දැන් දානේ දීලා අතහැරියද? එනකොට මොනවද හිතාගෙන
ඉන්නේ?
ඊළඟ සැරේ දීට හොඳට අපි තව දානයක් දෙන්න. මම අතහැරලාද?
නෑ නෑ. මේක අඳුයි කියලා දැනගන්න.
ඈ?
අඳුන්නේ අඳුයි.
පස්සේ
මේ හැදෙන්නයි තියෙන්නේ. දාන්නේ දෙන්න යන්නේ හිත මොකක් හිතාගෙන?
අතහරින්න.
දීලා ඉවර වෙලා එනකොට මොනවද හිතෙන්නේ?
මේක එදී එක හොඳ එකක් දෙන්නවා. ඒක
අහන්න. මේක අඩුපාඩු දිනවා ඊට වඩා හොඳට තව දානවා. දැන් අතහැරලාද අල්ලගෙන?
ඒ අල්ලගෙන.
ඒක අලුත් එකක් තමයි අල්ලගෙන. දීපු එකක්. එකක් අල්ලගෙන නේද? ඇත්ත අඩුපාඩු ටික තමයි තේරිලා. දාන දීලා පුළුවන් වෙයිද අතාරින්න?
බෑ.
එහෙනම් දාන නොදී ඉන්න. ඒකද කියන්නේ? සම්මා දිට්ඨිය නැති තාක් කල් තමයි දාන දෙදී ඉන්න වෙන්නේ. මම දන්නේ නැහැ මේවා ඉතින් අර සම්මතේ අහලා තියෙන ඒවාට වඩා විරුද්ධයි ඉතින්. කරන්න දෙයක් නැහැ මට දැනවත් කවන්නේ ඉතින් මේවා දැනගන්න ඕන මම. එතන ආපු අයට කිව්වා දැන් සම්තර රජුරෝ තමන්ගේ දරුවෝ දෙන්න දන් දුන්නා. ඈ තමන්ගේ නෝනාව මන්ත්‍රි දේවියෝ දන් දුන්නා නේද? අඹු දරුවෝ දන් දුන්නා.
ඇචිස් මොස්ලි කොලන්
දැන් නිවන් ලැබුණද? සෝවන් වුණාද? පාරමිතා පිරුණා. ආර්ය මාර්ගයට වැටුණා. සම්මා දිට්ඨිය ඇති වුණාද? ලෝකෝත්තර වුණා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය ඒ ජීවිතේ ඇති වුණාද? සෝවාන් වුණාද? නැහැ. නෑ. නෑ ඔගොල්ලෝ අතහැරලා අතහැරලා අඩු ගානේ සෝවාන් වෙන්නත් පුළුවන් නේ. ඔය අතාරින විදියට. තමන්ගේ දරුවෝ දන් දෙන්න ලෑස්තිද? දන් දීමේ ඉපරිනේ නේ නේද?
මේ දන් දෙනවා නම් එනවා
ජීවිතේ.
ඒ අල්ලීම තමයි අතාරින විශ්ල.
මේ මේවා කියනකොට දැන් ඕකේ වැරදියට ගන්න නෙමෙයි මේක නුවණින් හොයන්න මේ කියන්නේ. දන් දෙන එක නවත්වන්න කියලා නෙමෙයි මේ කියන්නේ.
නුවණින් හොයලා බලන්න.
දන් දීම කිම් සිදුවෙන ක්‍රියාවක්. පුණ්‍ය කිරිය වත්තු. දස පුණ්‍ය ක්‍රියා. දාන සීල භාවනා. දානය හරි උතුම්. පින් සිද්ධ වෙන ක්‍රියාවක්. පුණ්‍යාභි සංකාර. ඒක කරන්න එපා කිව්වේ නෑ. දස අකුසල් කරන වට වඩා දස කුසල් කරන එක තමයි හොඳ. මොකද දස අකුසල් කළොත් මොකද වෙන්නේ? දුක් විඳින්න වෙන්නේ විපාක. දස කුසල් කරන තරමට හොඳ විපාක ලැබෙනවා. එහෙනම් පින හරි වටිනවා. කරන්න ඕන. හැබැයි බුදු කෙනෙක් පහළ වෙන්නේ ආර්ය මාර්ගයේ පෙන්වන්න නේද? ක්ෂණ සම්පත්තියේ වටිනකම්. ජීවිත කාලෙම දස කුසල් කර කර හිටියත් ඊළඟ ජීවිතේ කොහේ යයිද කියන එක නුවණින් හිතන්න කිව්වේ මම ඉස්සෙල්ල. සමහරට දිව්‍ය ලෝකේ යයි. සුගතියට උපදී. හැබැයි ඒක බොහෝම කලාතුරකින් වෙන්න තියෙන සිද්ධියක්.
නැත්නම්
ඒක බුද්ධ දේශනාවට අනුව කියන්නේ. අර උපමා වලින් හිතලා බලන්න මට බලන්න එපා. ආයේ මිනිස්සෙක් වෙන්නේ නැහැ කිව්වා කියලා. ඒක තමයි සර්වඥතා ඥාණයෙන් දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. කොට මේ මොකද මේවා මේ කියන්නේ හිතන්න ඕන. ක්ෂණ සම්පත්‍ති වටිනකම තේරුම් ගන්න. මොකද අපි ඒක අපතේවම. එතකොට මේ ලැබුණ ක්ෂණ සම්පත්තියේ දාන දිවි හිටියෝ ධර්මය හොයන් නැතු බුදු දහමෙන් ප්‍රයෝජනයක් ගත්තා වෙනවද? වෙන්නේ නැහැ. නෝකයි මේ තේරුම් කරන්නේ. දාන දෙන්න එපා කියන එක නෙමෙයි. දාන දෙන්න කිව්වා. මොක හොඳයි. පින් කරන්න. මොක හොඳයි. හැබැයි මේ මේ නැති වෙන්නේ ක්ෂණ සම්පත්තිය. ටිකෙන් ටික ගෙවිලා යන්නේ කලාතුරකින්, ඉතාමත් කලාතුරකින් ලැබුණ ක්ෂණ සම්පත්තිය. ඒකට ඒකෙදී අපි දකින්න ඕන දැන් කුසල් කරන එක හොඳයි. කුසල් කරන එක නරකයි. ඒක පුඤ්ඤාදී සංඛාර කියන ඒවා හොඳයි. හොඳයි කියන්නේ හොඳ විපාක තියෙන හින්දා. අපුඤ්ඤාදී සංඛාර නරකයි. ඇයි? නරක විපාක. මේවා දුක් විඳින්න. නේද? එතකොට බුදු දහමක් අහන්නේ එතකොට අපි දක්ෂ වෙන්න ඕන ඔය දෙකම අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යාවෙන් කරන සංඛාර කියලා තේරුම් ගන්න ඕන. ඊළඟට සමාධිය වඩලා ධාන වඩා ගත්තත් ඔතනත් අවිද්‍යා පත්‍ය සංඛාර. මේකයි බුද්ධ දේශනාව නේද? ආනින්ජාවි සංඛාර. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනින්ජාවි සංඛාර. බුදු කෙනෙක් දේශනා කරයිද ඔගොල්ලෝ අවිද්‍යා පත්‍ය සංකාර කර කර ඉන්න කියලා?
එහෙම දේශනා කරන්නේ
වෙන්න බෑ නේද? ඕක කියන්නද බුදු කෙනෙක් පහළ වෙන්නේ? මම නුවණින් හිතන්නේ මම පුණ්‍යාවි සංකාර කරන්න කිය කියා ඉන්නද බුදු කෙනෙක් පහළ වෙන්නේ? ඒකත් අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා දේශනා කරනවා. එතන නවත්තන්නේ නැහැ. මේ පටිච්ච සම්පදායේ අගට යනකොට ඕක හේතු වෙන්නේ දුකට කියලා පෙන්නනවා නේද? එහෙනම් ඒ දුක ලබා ගන්න මේව කර කර ඉන්න කියලා බුදු කෙනෙක් දේශනා කරයි. උත්පාද කාලවල දුන්නා නේද? බුද්ධෝත්පාද කාලයක් කියන්නේ බුදු කෙනෙක් පහළ වෙන්නේ මේමයි. ඇත්ත ඇති හැටි පෙන්නලා දීලා දුක නැති කරන හැටි පෙන්නලා දෙන. එතකොට නුවණින් විමසන්න ඕන බුදු කෙනෙක් පහළ වෙන්නේ එතකොට මේ පුණ්‍යාභි සංකාර කර කර ඉන්නද? නැත්නම් කුසල් කර කර ඉන්නද? එහෙම නැත්නම් අවිද්‍යාව දුරු කරන විදිහේ වැඩ පිළිවෙලක් දේශනා කරනවා. ඒ විදිහේ දෙයකට නේද බුදු කෙනෙක් පහළ වෙන්නේ? ඥාන සම්පත්තියෙන් ප්‍රයෝජනේ ගත්තා වෙන්නේ ඔන්නෝක තේරුම් ගත්තොත් නේද? අවිද්‍යාව දුරු වෙන විදිහ. ඒ කියන්නේ අවිද්‍යාව ඉතුරු වෙලා නම් දුකෙන් බේරෙන්න බෑ. එහෙනම් අපි බුදු දහමක් අහලා ප්‍රයෝජනේ ගන්නවා කියන්නේ අවිද්‍යාව දුරු වෙන විදිහේ වැඩ පිළිවෙලක් අඩු ගානේ තේරුම් ගන්නවත් ඕන පටන් ගන්න. ඔය දේ පුළුවන් වෙන්නේ බුදු දහමක් අහන්න ලැබුණොත් විතරයි. මොකද බුදු කෙනෙකුට විතරයි ඕක දේශනා කරන්න, එලි කරන්න පුළුවන් නේද? ඉතින් ඔය ඕක හිතන්න කිව්වේ මම දැන් අරගෙන. ගොඩක් වෙලාවට අහන්න ලැබෙනවා තණ්හාව තමයි දුරු කරන්න ඕන. එතකොට උපාදාන වෙන්නේ නැහැ. තණ්හා පත්‍ය උපාදානයි. උපාදාන නැති වෙනත් භව නැහැ. භව නැති වෙනත් ජාති නැහැ. ඒක ටික නැහැ. තණ්හාව දුරු කරන්න වේදනාව දුරු කරන්න යන්න එපා. ඒක කරන්න බෑ. බුදුහාමුදුරන්ටත් වේදනාව දැනුණා, රහතන් වහන්සේටත් වේදනාව දැනුණා. නේද? වේදනාව දැනෙයි තණ්හා කරන්න එපා කියලා නේද? අහලා තියෙනවා. කාගෙන්ද අහලා තියෙන්නේ? පටිච්චසමුප්පාදේ කියනවාද වේදනාව ඉතුරු කරන්න, තණ්හාව දුරු කරන්න කියලා? කොතනද කියන්නේ? මට දැන්නේ මටත් පෙන්වලා දෙන්නක තියෙනවා. මම නම් දැකලා තියෙන්නේ වේදනාපච්චය තණ්හා, වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ කිය. පටිච්ච සමුප්පාද. නේ? වේදනාව තියෙද්දි තණ්හාව නිරුද්ධ කරන්න කියලා බුද්ධ දේශනාවක් කොහේ හරි තියෙනවා නම් පෙන්වන්න. කරන්න හදන්නේ නම් ඕක නේද? අහලා තියෙන්නේ તો ඒකයි මේ මේ කියන්නේ නුවණින් හිතන්න දෙන්නේ මොනවා අහන්න ලැබුණා. Tamanta දෙන ධර්මයේ ගලපලා බලන්න. නුවණින් බලන්න. නුවණින් වෙනසක්. නාම රූපයෙන් නේද කලින් දැන් මේ ඉතින් නාම රූප වලට යන්නේ නැහැ නේද? දැන් තණ්හාව නිදුරු කරන්නේ වේදනාව තිබුණාට කමන්නේ. වේදනාව තියෙනවා නම් මනාල පස්සේ තිබුණාට කමක් නැහැ. පස්ස පස්සපච්චය වේදනානි පස්සපච්චය සංහා කියලා නැහැ නේද? ඒක නවත්තන්නත් බෑ. ඕනෝක තමයි ඔය එක්ස්කියුස් එක. දැන් ඕක බුද්ධ දේශනාවද? ඔකද තියෙන්නේ ඕක නවත්තන්න බෑ. ඕක නවත් ඒවා තියෙන්නේ ඇරලා සංහාව නවත්තන්න
කියේ.
හා කොහේ හරි තියෙනවා නම් ත්‍රිපිටකෙන් තියෙනවා නම් කියන්න. එහෙම කියලා තියෙනවා කියලා නෙමෙයි මට නම් කියන්න තියෙන්නේ පටිච්ච සමුප්පාදයට විරුද්ධයි ඔය කියන කතාව කියන්නේ. අහුවෙන නොවෙන එක වෙනම කතාවක්. බුද්ධ දේශනාව පටිච්ච සමුප්පාදේ කියන්නේ වේදනා නිරෝධා තණ්හා නිරෝධ. කොහොමද වේදනාව නිරෝධ වෙන්නේ? පස්ස නිරෝධා වේදනා නිරෝධ. පස්සේ නිරෝධ වෙනවා. සලායත නිරෝධ පස්ස නිරෝධ. ඒකට මතක තියාගන්න පටිච්ච සමුප්පාදේ භාගයක් ඉතුරු කරලා භාගයක් නැති කරන්න බෑ. එහෙනම් බුදුහාමුදුරුවෝ පටිච්ච සමුප්පාදය දේශනා කරන්න අවශ්‍යත් නෑ. නේද? ඔය තණ්හාවේ ඉඳන් පටිච්ච සමුප්පාදය දේශනා කරන්න තිබුණා. ඇයි මේ මුල ටික තිබුණේ?
අවිද්‍යාවෙන් පටන් ගන්නවා.
ඔව්. නෑ අවිද්‍යාවෙන් අන්න ඕක තමයි ඔය දුක්ඛ සමුදය ගොඩක් වෙලාවට තණ්හාව කියලා නවත්තනවා. ඕක තියෙනවා. දැන් මේ මොකක්ද මේ මං කියන හින්දා නෙමෙයි. එක සූත්‍රයක් තියෙනවා මේ කොහෙද කියලා මම මතක නැහැ. තිත්තායතන සූත්‍රය. තිත්තායතන සූත්‍රයේ චතුරාර්ය සත්‍ය දේශනා කරන දුක්ඛ සමුදය. එතන දුක්ඛ සමුදය කියනකොට තණ්හාව කියලා නෙමෙයි කියන්නේ. අවිද්‍යාවෙන් පටන් අරන් තණ්හාවට එනකම්ම දේශනා කරනවා. එහෙම බුද්ධ දේශනාවක් තියෙනවා තිත්තායතන සූත්‍රය. මේ හේතුඵල ධමයක් දේශනා කරනවා. තණ්හාව නිරුද්ධ කරන්න බෑ තණ්හාව ඇති වෙන හේතු ටික තියෙනකම්. ඒකට තණ්හාව ඇති වෙන්න හේතු ටික හොයලා ඒ හේතු ටික නැති කරපු දවසකට තණ්හාව නිරුද්ධ වෙයි. හරි. ඒ හේතු හොයද්දී ළඟට පේනවා පටිච්ච සමුප්පාදෙන් බැලුවහම තණ්හාව ඇති වෙන්නේ වේදනාව හින්දා. එහෙනම් අපිට වේදනාව ඉතුරු කරගෙන තණ්හාව නැති කරන්න බෑ. නේද? වේදනා පත්‍ය තණ්හා. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. ඔක කොහොම නෙමෙයි කියලා කොහේ හරි කියලා තියනවා නම් ඔන්න ඔය කියන කතාව හරි. ඊළඟට වේදනාව මම තේරුම් ගන්න ඕන වේදනාව නිරුද්ධ කරන්න වෙනවා තණ්හා නිරුද්ධ කරන්න. වේදනා නිරුද්ධ කරන්න කොහොමද?
සලායතන නිරෝධ.
පස්සපච්චය වේදනා. නේද? ඒකට පස්ස නිරෝධා වේදනා නිරෝධ. ඕක නේද ධර්මය? අපිට තේරෙනවද නැද්ද කියන එක වෙන මේක. ධර්මය. බුද්ධ දේශනාව ඕකනේ. ඊළඟට පස්සය නිරෝධ වුණොත් තමයි වේදනා නිරෝධ වෙන්නේ නේද? මේ පස්සේ නිරෝධ කරන්න පුළුවන්ද? පස්සේ නිරෝධ කරන්න නම් පස්සේ අහට ගන්න හේතු ටික හොයලා ඒක නිරුද්ධ කරන්න. සලායතන පත්‍ය පස්සෝ එහෙම නැත්නම් නාම රූප පත්‍ය පස්සෝ කියලා තහලා තියෙනවා නේද? සලායතන කි මොකක්ද? සලායතන නිරුද්ධ කරන්න පුළුවන්ද? පුළුවන් ඇහැ අන්ධ කරගත්තා නම් නේ. එහෙමද කියලා දෙන්නේ? නිකන් දකින්න ඕන නම් ඇහැ අන්ධ කරගන්න, කන වීරි කරගන්න,
නැහැ මත්පන් කරගන්න.
ඕහ්. එහෙමද කියලා තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලම නිකන් දකින්නේ අන්ධය, ගොළු. එහෙම දේශනාවකුත් නැහැ නේද? ඒක බුද්ධ දේශනාවට විරුද්ධයි. හැබැයි සලායතන තියනවා නම් පස්සේ වෙනවලු. සලායතන නිරෝධා නම් පස්ස නිරෝධ. කොහොමද සලායතන නිරෝධ කරන්නේ? ඒකට හේතුව හොයාගන්න ඕනේ. නාම රූප පත්‍ය සලායතන. නාම රූප නිරෝධා සලායතන. නාම රූප නිරෝධ කළොත් විතරයි සලායතන නිරෝධ වෙන්නේ. සලායතන නිරෝධ වල තමයි පස්ස නිරෝධ වෙන්නේ. පස්ස නිරෝධ වල තමයි වේදනා නිරෝධ වෙන්නේ. තුන් ටික දන්නවනේ නේ. ඒකට නාම රූප ඇති වෙන්නේ කොහොමද? දැන් නාම රූප නිරෝධ කරන්න නම් විඥාන පත්‍ය නාම රූප. එතන හොයන්න තියෙනවා නේද? විඥානය ඇති වෙනවා නම් එහෙනම් නාම රූපත් ඇති වෙනවා. විඥාන නිරෝධහ නාම රූප නිරෝධ. එතකොට විඥානය නැති කරන්න පුළුවන්. සංඛාර තියනකන් විඥානය නැති කරන්න පුළුවන්.
සංඛාර නිරෝධ කරන්න.
අවිද්‍යා පත්‍ය සංඛාර තියනකන් සංඛාර පත්‍ය විඥාන. නේද? අපි අවිද්‍යා පත්‍ය සංඛාර ඉතුරු කරලා විඥාන නිරෝධ කරනවා කියලා දෙයක් සිද්ධ වෙයිද? සිද්ධ වෙනවා නම් ඒක බුද්ධ දේශනාවට එකඟ නෑ. ධර්මයට ගැලපෙන්නේ නෑ. ඔච්චරයි කියන්න තියෙන්නේ නේද? ධර්මයෙන් ධර්මයට ගලපලා බලන කෙනාට ඔච්චරයි කියන්න තියෙන්නේ. ආයේ තර්ක කරන්න යන්න දෙයක් නෑ. අපිට ඔය නුවණින් හොයන ගතිය දැන් අපි ඒක වහගෙන තියෙනවා. ඒ ඇයි කියලා තමන්ම හොයාගන්න. නේද? ඒකට මේ සසරේ යන සංසාර ගමනෙන් මිදෙන්න බුදුදහමෙන් ප්‍රයෝජනේ ගන්න නම් පටිච්ච සමුප්පාදේ දකින්න ඕනේ. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නේද? යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. කෙනෙක් ධර්මය දකිනවා කියන්නේ පටිච්ච සමුප්පාදය දකිනවා. අවිද්‍යාවෙන්ම කියලා. ඔව්. දැන් අවිද්‍යාව කියන එක තේරුම් ගන්න පුළුවන්ද? Tamanta දැනෙන තැනකින් මේක තෝරගන්න ඕන. ඒ වගේ අවිද්‍යාව තියෙන අවිද්‍යාව නැති කරගන්න කිව්වා නම් ධර්මයක් හොයයිද? නෑ. ඒක කියන්න තියෙන්නේ දුක තියෙන දුක නැති කරගන්න. ඒක දැනෙනවා නේ. මේ දුක නැති කරගන්නයි මේ හොයරම කරන්නේ. වෙන අවිද්‍යාව තිබුණත් එකයි දැදත් එකයි අපිට දුක නැත්නම්. නේද? ඒ දැනෙන මට්ටම. මේ තේරුම් ගන්න පුළුවන් මට්ටම දුක තමයි දැනෙන්නේ. වෙන මොකවත් නෙමෙයි. නේද? දැනෙන මට්ටමේ ඉඳන් හොවාගෙන යන්න මේක දේශනා කරලා
තියෙනවා.
අවිද්‍යාව දැන් දුක නැති කරන්න කිව්වොත් අපි හැමෝම කැමති. අවිද්‍යාව නැති කරගන්න කිව්වොත් ආවගොල්ලෝ ඒක නැති කරගන්න බෝ අපි. අපිට දුක නැති කරගත්තාම ඇති කියලා කියනවා. නේද? තේරෙනා නේද? ඇයි මේ මෙහෙම පිළිවෙලකට විස්තර කරගන්නේ? මේක ග්‍රහණය කරගන්න පුළුවන්. මොකද ලෝකයාට මේ දේශනා කරන්නේ. ඒගොල්ලන්ට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එකපාරටම අවිද්‍යාව ගැන කියන්න ගියා නම් කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. හැබැයි දුක නැති කරගන්න බෑ අවිද්‍යාව තියෙනකම්. ඒකයි ලස්සනට පෙන්නනවා. ඒක තමයි මේ හේතුඵල දහම පටිච්ච සමුප්පාද කියන්නේ ඕක. ඕනම තැනක දැන් මේක තේරුම් අරගත්ත කෙනාට තමයි ඊළඟට මාර්ගය තියෙන්නේ. දුක මොකද්ද? සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? එයාට තමයි මාර්ගය තියෙන්නේ. නේද? දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පරිස්සමෙන් බැලුවොත් තේ අත්හල යුතු අන්ත දෙකක් තියෙනවා. ඊළඟට මධ්‍යම ප්‍රතිපදාවක් නේද? පිළිගදිය යුතු මාර්ගයක් තියෙනවා. නේ ඊළඟට ওই ටික කියලා මාර්ගය කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියනවා නේද? මාර්ගයනේ වඩන්න තියෙන්නේ. පිළිපදින්න තියෙන්නේ. නේද? අනිත් එක තියෙන්නේ අවබෝධය. එහෙම නේද? මම කියනකොට පිළිගන්න එපා ඔක ඩොගෙනින් හිතන්න. මාර්ගයක් නේ වඩන්න තියෙන්නේ. නේද? එතකොට ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒක ගැන අයි තර්කයක් නැහැ. එහෙනම් අයි මේ කතා කරන්නේ. මාර්ගය ඊළඟට අංග එකින් එක විස්තර කරනවා. සම්මාදිට්ඨිය සම්මාලංකප්පය ඔහොමම. ඒ සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? ධම්මචක්කප්පවත්තන සූත්‍රයේදී සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? මොකක් කියලාද විස්තර කරන්නේ? චතුරාර්ය සත්‍ය අවබෝධ. චතුරාර්ය සත්‍ය දැනගන්න. ඇත්ත කියන්නේ ඉතින් ආර්ය සත්‍යනේ ඇත්ත කියන්නේ. ආර්ය සත්‍ය හතරයි තියෙන්නේ. මොකදයි චතුරාර්ය සත්‍ය? දුක, දුකට හේතුව, දුක්ඛ නිරෝධේ මාර්ගය. ඕක ගැන දන්න කෙනාට තමයි සම්මාදිට්ඨිය ඇති වෙන්නේ. නේද? එන්නේ ඔය ටික කියලා ආරේෂ්ඨාංගික මාර්ගය කියලා ඊළඟට සම්මාදිට්ඨිය මේකයි සම්මාංකප්පේ මේමයි ඔය ටික විස්තර කරගෙන යනවා ඊළඟට එක්ක පාරට ධම්මචක්කපවත්තන සූත්‍රයක මෙතන නැහැ තිබුණා නම් කියන්න පුළුවන් ආරේෂ්ඨාංගික මාර්ගය දේශනා කරලා ඊළඟට එක පාරට කියනවා අන්න දුක්ඛ සත්‍ය ගැන දුක්ඛ සත්‍ය කියන්නේ ඇත්ත කියලා මම තමයි කියන්නේ දුක්ඛ සත්‍ය කියන්නේ මොකක්ද කියලා දුක විස්තර කරමු. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ නේද? දුක කියන්නේ මේකයි කියලා අන්න විස්තර කරමු. දැන් මුලින් කියන අත්හල යුතු අන්ත දෙකක් තියෙනවා විරිපැදිය යුතු මාර්ගයක් තියෙනවා මාර්ගය ආරේෂ්ඨාංගික මාර්ගය ඒකේ අංග 8ක් තියෙනවා. අංගටත් විස්තර කරලා ආයේ පටන් ගන්නවා දුක්ඛ සත්‍ය කියන්නේ මේකයි. ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මරණන්ති දුක්ඛ, අපියේ සංපයෝග දුක්ඛ, පියේ විපයෝග දුක්ඛ, යම්පිච්ඡන් අලබති සම්පි දුක්ඛ, සංකිත්තේන පංච උපාදාන කණ්ඩා දුක්ඛ. මොකටද මේ එකපාරට ආයේ දුකක් ගැන කියන්නේ මාර්ගෙත් කියලා ඉවර වුණාට පස්සේ. මෙන්න මාර්ගනේ වඩන්න ඕන. මාර්ගාංග ටික විස්තර කරලා ආයේ එකපාරට දුක ගැන කතා කරනවා. අයි. වැදගත්ම දේ මාර්ගේ වඩන එක.
මාර්ගේ
වඩන්න දුක අවබෝධ කරගෙන යන්න දැන දැන ගන්නත් දැන නැතුව මාර්ගේ වඩන්න බෑ දුක ගැන දන්නේ නැතුව ඇයි දුක ගැන දන්නේ නැතුව වඩන්න බෑ ධර්මයට කරපලා කියන්නේ අපිට හිතන එක නෙමෙයි මොකක් හින්දාද කියන්නේ
දුක දන්නත් වඩන්න දෙයක් නෑ එයාට වඩන්න
ඇයි ඇයි කියන්නේ කොහෙද ධර්මයේ තියෙන්නේ හිතන දේ ඉදිමේ පංච උපාදාන ස්කන්ධය දුක කියලා කියනවා සංකිට වෙන පංච උපාදාන ස්කන්ධ දුක. ඇයි මේ දුක ගැන කියන්නේ? ඉතින් මාර්ගේ නැහැ දුක ගැන කතාව. වෙනවද?
මාර්ගයේ තියෙන
සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා. මාර්ගාංග වල තියෙනවද එහෙම එකක්? දුක නැති කරලා මාර්ගයට යන්න. දුක නැති කළොත් මොකටද ආවේ මාර්ග වඩන්නේ ඉවරයි නේද? මාර්ගයක් වැඩක් තියනද දුක නැති වුණාට පස්සේ? දුක නැති වුණා කියන්නේ මොකද්ද? නිවන් දැක්ක. නිවන් දැක්කට පස්සේ ආයේ මාර්ගය වඩන්න ඕනද? කියන කතාව ගැලපෙනවද? නිවන් දැක්කම
මාර්ගය යන්න ඕනනේ.
ඒක තමයි මාත් කියන්නේ මාර්ගයේ ගියාම දුක නැති වෙනවා නම් ආයෙ මොකටද දුකක් ගැන හිතන්නේ මාර්ගයෙන් වඩන්නේ මාර්ගය බුදුහාමුදුරේ දේශනා කරන්නේ මොකටද දුක අඳුරගන්නේ දැන් මාර්ගය තියෙනවා නම් ආන්න දැන් ඔවා පාරට ආවා ඔයින්ක දිගේ යන්න කියලා කියලා තියෙනවා ආයෙ දුකක් ගැන අපහු හැරිලා හොයන්න ඕනද දැන් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ওই විදිහට යන්නේ අත්හල යුතු අංක දෙකක් තියෙනවා විරිපදින්න ඕන ප්‍රතිපදාවක් තියෙනවා ඒක තමයි අරෂ්ඨාංගික මාර්ගයේ එන්න මංගාට කියලා විස්තර කරලා එකපාරට ආයෙ පටන් ගන්නවා මොකද්ද මේ දුක්ඛාරය සත්‍ය කියන්නේ කියලා මොන හේතුවද
එතන අර හේතු තුනක් පෙන්නනවා නේද සත්‍ය ඥානෙකුත් තියෙන අනුත ඥානකෙන ඒ පැත්තෙන් යන්න ඕනේ ආර්ය
අෂ්ටාංග මේ මේ කිසිම ගැළපීමක් නැහැ. දැන් මාර්ගය කියලා එකපාරට ආයි දුක පටන් ගන්නවා. මම නම් වැඩි කරන්න මම හිතන්නේ බුද්ධ දේශනාවේ පළවෙනි දේශනාව එහෙම කියනවා. හා ඔකලෝ ඔකට එක එක හේතු හොයන්න නෙමෙයි දැන් මාර්ගේ පටන් ගන්නකෝ. දැන් මාර්ගේ වඩන්නනේ ඕනේ. මාර්ගේ ගියා දුන්නා නම් සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕනනේ. කොහොමද සම්මා දිට්ඨිය ඇති කරගන්නේ? සම්මා දිට්ඨිය කියලා ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ මොකද්ද කිව්වේ? දැන් ඉස්සෙල්ලත් ඕක මතක් කරලා දුන්නා. චතුරාර්ය සත්‍ය දැනගන්න ඕනේ. චතුරාර්ය සත්‍ය කියන්නේ මොකද්ද? දුක්ඛ සත්‍ය. ඉතින් දුක්ඛ සත්‍ය කියන්නේ වෙන මොකක් කියන්නද? සම්මා දිට්ඨිය ඇති කරගන්න. නේද? පේනා නේද මේක ගැළපෙනවා කියලා? අපිට ওই ගැළපීමවත් දැක ගන්න බෑ. ඉතින් කොහේද මාර්ගය වැඩන්නේ? ඒ දැන් සම්මා දිට්ඨිය දන්නවා. ඉතින් වඩනවා. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා බුද්ධ දේශනාවත් හොයන්නේ. සම්මා දිට්ඨිය කියන්නේ චතුරාර්ය සත්‍ය දැනගන්න ඕන. එහෙනම් ඊළඟට විස්තර කරන්න ඕන චතුරාර්ය සත්‍ය නේද?
ඔව්
පළවෙනි කාරණේ දුක්ඛ සත්‍ය. ඒක කියන්න බෑනේ. වෙන වෙන ඒවා කියන්නේ. සම්මා දිට්ඨිය මාර්ගේ පටන් ගන්න නම් සම්මා දිට්ඨිය ගැනනේ කතා කරන්න ඕනේ. දැන් සම්මා දිට්ඨියේ ඉන්නේ චතුරාර්ය සත්‍ය. නේද? ඒක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ මොකද්ද කියලා විස්තර කරන්න. හරි. තේරෙනවද? ඒක මේ අපට ලේසි කරන්නවත් මොකවත් නෙමෙයි. මෙහෙම තමයි මාර්ගය. සම්මා දිට්ඨිය කියන එක මෙන්න මේක. චතුරාර්ය සත්‍ය. එහෙනම් චතුරාර්ය සත්‍ය මොකද්ද කියලා අවබෝධයක් ගන්න ඕනේ. එතකොට තමයි සම්මා දිට්ඨිය තියෙන්නේ. සම්මා දිට්ඨිය තියුනේ නැත්නම් ඊතුරු මාර්ගාංග එන්නේ නැහැ. හරි. තෙන් සම්මා දිට්ඨිය ඇති කරගන්න අවශ්‍ය ඕන දුක්ඛ සත්‍ය විස්තර කරනවා. යති පිරුක්ක ජරා පිරුක්ක මොනම නේද? එහෙම මේ දකින්න නිකන් උත්සාහ කරන්න ධර්මයට ගලක. එතකොට එතනින් අමතක කරන්න එපා. ඊළඟට සම්මා දිට්ඨිය දැන් ඔය හතර කිව්වට සම්මා දිට්ඨිය ආවද නැද්ද? දුක කියන්නේ මේකයි. යති ජරානන් දුක කියලා දැනෙනවා. ඒතරු ටික දුක කියලා දැනෙනවද කියලා තමන් තේරුම් ගන්න ඕනේ. ඒ කියන්නේ ඒකේ ගැඹුරට යනකොට සංකීර්ණ පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක තේරෙනවා. ඔව් ඒ ටික දැනෙනවනේ.
ඒක දැනෙනවා.
සාමාන්‍යයෙන් අප්‍රිය කෙනෙක් ළඟ වාඩි වෙනවත් කැමති නැන්නේ. නේද? ප්‍රිය එක්ක ආද ඇවිල්ලා නැහැ. මොකද දන්නේ? ඕවනේ හොයන්නේ. ප්‍රියයන්ගෙන් එන්නේ. නේද? කැමති දෙය නොලැබෙනකොට අර අනිත් අයට නම් බණ පොත් බෙදුවා මට තමයි නැත්තේ. දුක ඒවා අත්දකින්න දුක් නෙමෙයි. දුකයි කිව්වට එහෙම දැනෙන්නේ නැහැ. දැනෙන්නේ නැත්නම් අන්න නුවණින් හොයන්න ඕනේ. ඇයි මේ බුදුහාමුදුරුවෝ මේක මේ කෙටි කරලා මෙහෙම මේකට දැන්නේ? පංචපාදයන්. ඔව්. ඒක ඔව තේරුම් ගන්න ඕනේ සම්මා දිට්ඨිය ඇති වෙන්න නම්. ඒකනේ විස්තර කරන්නේ නේද? ඈ? ඔය වෙනස් කිරීමක් නැහැ. මේක හරියට සම්මා දිට්ඨිය ඇති වුණා නම් ඔය ඔක්කොම කියන්නේ මේක කියන එක තේරෙනවා. ඒක කිසිම වෙනසක් නැහැ. ඔතන දැන් අර අපි මම කියාගෙන ආවේ මෙතන දැන් බුදු කෙනෙක් දේශනා කරයිද අවිජ්ජා පත්‍යා සංඛාරා ඕකලොත් දුක ඇති වෙනවා කියලා. ඔබලු දුක නැති කරන්න නම් එහෙනම් සංකාර කර කර ඉන්න කියලා දේශනා කරයි. සංකාර වලින් තමයි දුක හටගන්නේ කියලා නේද දේශනා කරන්නේ? අපි ටිකක් කෙටි කරලා ගත්තොත් නේද? දැන් ඔහොම දේශනා කරලා ඉවර වෙලා ඔයගොල්ලෝ මාර්ගයේ වඩන්න කියලා එහෙනම් තව ටිකක් සංකාර කර කර ඉන්න ගියයිද? මම දැන් කියන්නේ පුඤ්ඤාවි සංඛාර දාන දිදී අත්හැර යන්න කියලා. ඒක තමයි මාර්ගය කියන්නේ. ඒක ගැළපෙනවද බුද්ධ දේශනාවට?
මේක නෙමෙයි කියලා නම්
තේරෙන්නේ. මේක නෙමෙයි කියලා තේරෙනවා නම් ඉතින් අර දාන ගැන ප්‍රශ්න අහන්නේ නැහැ. ඒ කියන්නේ සම්මාදිටිය ඇති වුණා. ඕවා අපේ ඔළුවට දාපු ඒවා.
දාපුවා. ආමිස පෝජා පදිපති
පෝජා බුද්ධ දේශනාවේ නාමෙන් අපේ ඔළුවට දාපුවා ගොඩක් තියෙනවා. ඉතින් ඒ ටික පරිස්සමින් තෝර බේර ගන්නවා. ඒවා එපා තියනවා නෙමෙයිනේ. මුලිනුත් කිව්වා පින් කරන්න එපා කියනවා නෙවෙයි. හැබැයි පින් කිරීම ආර්ය මාර්ගයද කියන එක නුවණින් තේරුම් ගන්න ඕන. පුඤ්ඤාදි සංඛාරා කරන්න එපා කියලා නැහැ. මේක පැහැදිලිනේ. හැබැයි පුඤ්ඤාදි සංඛාර ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? ඕකත් අවිද්‍යා පත්‍යා සංඛාර. ඒක හේතු වෙන්නේ මොකටද? දුකට නේද? පුඤ්ඤාවි සංඛාර වලිනුත් ගොඩ ගහන්නේ දුක. සංඛාර කිව්වට ඔබ තේරෙන්නේ නැහැ. එතකොට බුදු කෙනෙක් දේශනා කරන්නේ දුක ගොඩ ගහන විදිහද? දුකෙන් මිදෙන විදිහද? දුකෙන් මිදෙන විදිහ වෙන්න ඕන නේද? අවිද්‍යාවෙන් කරන සංකාර නවත්තන විදිහක් නේද බුද්ධ දේශනාව වෙන්න ඕන? සසරෙන් ගැලවෙන විදිහ. ඕකට ගැලපෙන්නේ නැත්නම් Taman දක්ෂ වෙන්න ඕන. ඕක නෙමේ බුදුහාමුදුරුව පෙන්නලා දීපු මාර්ගය කියන එක දකින්න.
So, සමහරවිට ඕකම වෙහෙම වෙන්න